3, 2, 1, 0.
Unveiling the environment. This is Tellarts. By the Royal College Astronomical Society. Igniting passion.
රොකට් එකක් කියන්නේ මොකද්ද? රොකට් ලොන්ච් එකකදී ඇත්තම සිද්ධ වෙන්නේ මොකද්ද? ස්ටෙලාරිස් රොයල් කොලෙජ් ඇස්ට්‍රොනොමිකල් සොසයිටි එකෙන් අපි අරන් එන ඇස්ට්‍රොනොමි පොඩ්කාස්ට් සීරීස් එකේ ෆස්ට් එපිසෝඩ් එකෙන් අද අපි කතා කරන්න යන්නේ රොකට් සිස්ටම් එකක ෆන්ක්ෂන් එක ගැනයි. ඉතින් අපි මුලින්ම ඔයාලට මතක් කරන්න කැමති අපේ පොඩ්කාස්ට් සීරීස් එක ඔයාලට අහන්න පුළුවන් අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් www.royalcollegeastronomy.com. ඊට අමතරව Google Podcast, Apple Podcast, Castbox සහ Anchor FM කියන ස්ට්‍රීමින් ප්ලට්ෆෝම්ස් වලිනුත් ඔයාලට අපේ පොඩ්කාස්ට් එක අහන්න හැකියාව තියෙනවා. Royal College Astronomical Society එකෙන් ඔයාලට අරගෙන එන Stellaris Astronomy Podcast Series එකෙන් අපිත් එක්ක ප්ලැටිනම් ස්පොන්සර් විදිහට එකතු වෙනවා Robialac. Robialac, makes you want more, no turning back. Robialac, if you wanna know where the shine is at. Robialac, keep you coming back for more of that. Robialac, you can't go wrong with Robialac.
Once you go Robialac, there's just no turning back. Premium quality, excellent coverage, and a wide range of colors. Robialac, adding color to life.
ඉතින් අපේ ෆස්ට් එපිසෝඩ් එකෙන් අපි එක ජොයින් වෙනවා මිස්ටර් ලහිරු උදාර මොරටුව යුනිවර්සිටියේ ඇස්ට්‍රොනොමිකල් සොසයිටි එකේ ෆෝම ප්‍රෙසිඩන්ට් ඇන් මෙකැනිකල් ඉන්ජිනියර්. ඔව් අයියේ, ඉතින් අද මේ ෆස්ට් එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න යන්නේ රොකට් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද, ඒකේ ක්‍රියාකාරීත්වය, ඒක වැඩ කරන විදිහ මොකක්ද කියන එක. ඉතින් අයියට කියන්න පුළුවන්ද මොකක්ද මේ රොකට් එකක් කියන්නේ? ඒ කියන්නේ සරලව ඕන කෙනෙක්ට තේරෙන විදිහට මොකක්ද මේ රොකට් එකක් කියලා කියන්නේ, රොකට් සිස්ටම් එකක් කියන්නේ?
ඔය මුත් ඇත්තටම හොඳ මාතෘකාවක්. ඒක රොකට් එකක් කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත් රොකට් එකක් කියලා කියන්නේ රොකට් එන්ජිමකින් තෙරපුම් බලයක් නිපදවා ගන්න ඕනම වාහනයක්.
ඔව් අයිය. එතකොට මේකේ සාමාන්‍ය රොකට් තියෙනවා, ඊට අමතරව දැන් අපි අභ්‍යවකාශ මෙහෙයුම් වලට ගන්න රොකට්ස් තියෙනවා. ඉතින් දැන් ඇස්ට්‍රොනොමි වලදී ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ අභ්‍යවකාශයට යවන ස්පේස් රොකට්ස්නේ. එතකොට මේ ස්පේස් රොකට්ස් සහ අපේ සාමාන්‍ය අනිකුත් රොකට්ස් වල තියෙන වෙනස්කම් මොනා හරි එහෙම තියෙනවද?
ඔව්, ඒ කියන්නේ දැන් මම කියන රොකට් එකක් කියන්නේ රොකට් එන්ජින් එකක් තියෙන ඕනේ වාහනයක්නේ. එතකොට රොකට් වර්ග ගොඩාක් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අය අපි භාවිතා කරන අහස්කුර. අහස්කුරක් කියන්නේ සරලම රොකට් එකක්. මොකද රොකට් එන්ජින් එකක් තමයි අහස්කුර කියන්නේ. හැබැයි අර අපි කතා කරොත් අභ්‍යවකාශයෙන් යන රොකට් වලට ඒකට කියන හරියට කියන නම තමයි, ටෙක්නිකල් නේම් එක තමයි ලොන්ච් වෙහිකල් කියන එක. මොකද අපි ලොන්ච් වෙහිකල් එකක් යූස් කරන්නේ මොන හරි අභ්‍යවකාශ යානයක් ලොන්ච් කරන්න. සාමාන්‍යයෙන් ලොන්ච් වෙහිකල් එක්කුයි මිසයිල් එක්කුයි ගොඩක්ම එක ළඟින් යන්නේ. ඒ දෙකේ ඇත්තටම වෙනස වෙන්නේ ගමන් කරන තැන. ඕක ගැන මම හිතන්නේ ආචාර්ය වර්න වොන් බ්‍රවුන් කියලා තියෙනවා. එයා මුලින්ම ඔය රොකට් හදන්නේ ඇත්තටම මිසයිල විදිහටනේ, V2 මිසයිල අහලත් ඇති. ඒ V2 මිසයිලෙන් දෙවන ලෝක යුද්ධ කාලේ ජර්මනිය පහර දෙනවා එංගලන්තයට. එතකොට එයා කියනවා රොකට් එක හරියට වැඩ කරා, හැබැයි ගොඩ බැස්සේ වැරදි ග්‍රහලෝකෙට කියලා. මොකද ආපහු පෘථිවියට වැටුනේ මිසයිලේ. ඉතින් මිසයිලෙකුයි ලොන්ච් වෙහිකල්ෙකුයි කියන්නේ ගොඩක්ම එක ළඟින් යන රොකට් එකක්. ඉතාමත් ඉහළ වේගවලට යනවා. ඒ වගේම ලොකු තෙරපුම් බලයක් තියෙනවා සාමාන්‍යයෙන් අර පොඩි රොකට් වලට වඩා මිසයිල් එකයි ලොන්ච් වෙහිකල් සංසන්දනය කරොත්. ඉට අමතරව ලෝංචය කල්ලක විසිත්වය ගත්තොත් ඒක ගොඩම අභ්‍යවකාශය වැඩ කරන්න පුළුවන් විතර හදල දින මිසයිලට වඩා මිසයිලයක් බොහෝ විට පෘථිවි වායුගෝලය ඇතුළත තමා වැඩ කරන්න. ලෝංචය කල්ලක ප්‍රධාන වෙනස්කම මෙන්නේ අර අභ්‍යවකාශය වැඩ කරන්න හදල දින තමා.
ඕ එතකොට අයියේ ඒ මිසයිල් එක සහ රොකට් ලෝන්ච් වෙහිකල්ස් ඊට අමතරව දැන් අපි දකිනවා මේ රොකට්ස් ගැන කතා කරද්දි ඒකත් එක්කම යන මාතෘකාවක් නේද ජෙට් එන්ජින්ස්. ඒ කියන්නේ ජෙට් සහ රොකට්ස් ගත්තහම ඒ වගේත්.
ඔව් ඇත්තටම ජෙට් එන්ජින් එකයි රොකට් එන්ජින් එකයි දෙකම අපි කතා කරන්නේ රියක්ෂන් එන්ජින් ප්‍රතික්‍රියා එන්ජින් කියන වර්ගයට දාලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය එන්ජින්ස් ගත්තොත් වර්ග කිහිපෙට බෙදන්න පුළුවන්. අපි ගත්තොත් ඔය වාහනයක තියෙන පෙට්‍රල් හරි ඩීසල් හරි අපි කියන අභ්‍යන්තර දහන එන්ජිම ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් එන්ජින් එකක නිපදවන අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඇත්තට මොනවාරි රෝදයක් හරි යා මොනවාරි දෙයක් කරකවන එක. ඊට පස්සේ අපි කැරගෙන ෂාෆ්ට් එක හෝ රෝදය ගියර් බොක්ස් එකකින් රෝද වලට සම්බන්ධ කරලා තමයි වාහනය වැඩ කරන්නේ. දැන් අපි ඔය එන්ජින් එක නිකන් ක්‍රියාත්මක කරලා මේසයක් උඩරි කොහරි තිබ්බොත් එන්ජින් එක එහෙම තියනවා කැරක් කැරකි මුකුත් වෙන්නේ නැහැ. හැබැයි අපි රියක්ෂන් එන්ජින් එක ඒ කියන්නේ ජෙට් එන්ජින් එක කොරකට් එන්ජින් එක කොහෙර ක්‍රියාත්මක කරොත් ඒකෙන් කෙලින්ම නිපදවන ප්‍රතිඵලය බලය තෙරපුම් බලය ත්‍රස්ට් කියලා කියන්නේ. එතකොට ඒක ගමන් කරන්න හදනවා තල්ලු කරනවා. ඉතින් අන්න ඒ ජාති එන්ජින් වල තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියා එන්ජින් නැත්නම් රියක්ෂන් එන්ජින්. මොකද නිව්ටන්ගේ චලිතය පිළිබඳ තුන්වෙනි නියමයේ සඳහන් වෙන අර ප්‍රතික්‍රියාව කියන සංකල්පය අනුව තමයි එන්ජින් වැඩ කරන්නේ. ජෙට් එන්ජින් එක රොකට් එන්ජින් එක තියෙන වෙනස තමයි ජෙට් එන්ජින් එක සම්බන්ධ කරලා තියෙන වාහනය. ඒ කියන්නේ ගුවන් යානයක් බොහෝ විට ඒක ඇතුලේ ගෙනියන්නේ ඉන්ධන විතරයි. දහනයට අවශ්‍ය වෙන ඔක්සිජන් ගන්න බාහිර වායුගෝලයෙන්. හැබැයි රොකට් එක ඉන්ධනය සහ දහනයට අවශ්‍ය වෙන ඔක්සිජන් වායුව හෝ කෙලින්ම නැත්තම් ඔක්සිජන් දෙන්න පුළුවන් වෙනත් මොන හරි ද්‍රව්‍ය තියෙනවා නේ අපි ඔක්සිකාරකයක් කියලා ඔක්සිඩයිස් එකක්. ඒ දෙකම රොකට් එක ඇතුලේම තියෙනවා. ඒක තමයි ඔය ජෙට් එන්ජින් එක රොකට් එන්ජින් එකයි තියෙන මූලික වෙනස.
ඔව් අයියේ. එතකොට දැන් ඒ රොකට් එකක් අනිත් ඒ කියන්නේ ලොන්ච් වෙහිකල් එකක් දැන් අයියා කිව්වා වගේ ටෙක්නිකල් නේම් එක ලොන්ච් වෙහිකල් එකක් ගත්තහම අපි සාමාන්‍ය කතා කරන දිනෙදා කතා කරන රොකට්ස් වලින් සහ මිසයිල්ස් ඊට අමතරව ජෙට්ස් ඒ වයින් වෙනස් වෙන්නේ කොහොමද කියන එකයි තමයි දැන් කතා කරේ. එතකොට මේ රොකට් එකක් ගත්තහම අපි ඒක ගැන ඒ කියන්නේ ස්ටඩි කරනවා නම් ඒක ගැන හොයලා බලනවා නම් සාමාන්‍යයෙන් අපි ඕනම දෙයක මං හිතන්නේ සබ් සිස්ටම්ස් තියෙනවා. ඒ කියන්නේ සිස්ටම් එකක් අපි කොටස් වලට කඩලා බලනවානේ. රොකට් එකක ඒ වගේ තියෙන පාර්ට්ස් මොනවද?
ඔව් ලොන්ච් වෙහිකල් හෝ ඕනම රොකට් එකක තියෙන ප්‍රධාන පාර්ට්ස් හතරක් තියෙනවා සබ් සිස්ටම්ස් අතරම. එකක් තමයි ප්‍රොපල්ෂන්. ඒ කියන්නේ ප්‍රචාලනය. සරලවකුත් එන්ජින් සම්බන්ධ දේ කොහොමද මේක ගමන් කරන්නේ කියන එක. ඊට පස්සේ තියෙනවා රොකට් එකේ ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ සැකිල ආකෘතිය වගේ දේ. මේ සම්පූර්ණ රොකට් එක එකට තියෙන අර බඳ වගේ කොටසට කියන්නේ අපි ස්ට්‍රක්චර් එක රොකට් එකේ. ඒකෙන් තමයි හැමදේම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි කොටස තමයි ගයිඩන්ස් සිස්ටම් එක. ඒ කියන්නේ මග පෙන්නුම් පද්ධතිය. දැන් අර රොකට් ලොන්ච් වෙහිකල් එකේ මිසයිලේ වෙනස් වෙන්නේ මෙතනින්. මොකද මග පෙන්නුම් පද්ධතිය වැඩ කරන හැටි. ලොන්ච් වෙහිකල්යක් ඉලක්ක කරන්නේ අභ්‍යවකාශයක හරි ඉලක්කයක් කක්ෂයක් කොහේ ග්‍රහලෝකයක් මිසයිලයක් නම් ඉලක්ක කරන්නේ ආපහු පෘථිවිය තියෙන තැනමයි
පොළොවේම තැනකට.
ගයිඩන්ස් සිස්ටම් එක තමයි තුන්වෙනි කොටස. ඒක ගොඩක්ම ඉලෙක්ට්‍රොනික පැත්තට බර දෙයක් සර්කිට්ස් ඒ වගේ දේවල්. ඊට පස්සේ අවසාන කොටස තමයි පේලෝඩ් එක. පේලෝඩ් එක කියන්නේ මේකේ ගෙනියන දේ. ලොන්ච් වෙහිකල් එක නම් අපි ගෙනියන්නේ අභ්‍යවකාශ යානයක් චන්ද්‍රිකාවක් මොන හරි අභ්‍යවකාශයට යන දෙයක්. මිසයිල් එක නම් ගොඩක්ම වෝහෙඩ් එකක් ඒ කියන්නේ බෝම්බයක් හෝ උපපුරන්දයක්. එතකොට ඔන්න ඔය කොටස් හතර තමයි සාමාන්‍ය රොකට් සිස්ටම් එක තියෙන මූලික කොටස් හතර වෙන්නේ සබ් සිස්ටම් හතර.
එතකොට මේ සිස්ටම්ස් හතරෙන් සාමාන්‍යයෙන් රොකට් එකක තියෙන වැදගත්ම පාර්ට් එක මොකක්ද කිව්වොත්?
වැදගත්ම පාර්ට් එක ඇත්තටම ප්‍රොපල්ෂන් එක කියන්නේ ප්‍රචාලනය. මොකද ඒකෙන් තමයි රොකට් එක කියන දේ තීරණය වෙන්නේ. අර මං කියන රොකට් එකක් කියන්නේ රොකට් එන්ජින් එක සම්බන්ධව දින ඕනේ වාහනයක් කියලා. ඉතින් රොකට් එන්ජින් එක ප්‍රචාලනය තමයි මේකේ තියෙන වැදගත්ම සහ ඇත්තටම හදන්න අමාරුම කොටස වෙන්නේ.
ඒ කියන්නේ රොකට් එන්ජින් එක නැත්නම් ඒක රොකට් එකක් නෙමෙයි.
ඔව්.
රොකට් එන්ජින් එක තියෙනවා නම් ඒක අනිවාර්යෙන් රොකට් එකක්. ඔව්. එතකොට අයියේ ප්‍රොපල්ෂන් සිස්ටම් එක. එතකොට රොකට් එකේ මං හිතන්නේ වැදගත්ම සිස්ටම් එක. එතකොට ඒ සිිස්ටම් එක මත තමයි මේක රොකට් එකක්ද නැත්නම් වෙන මොකක් හරි වෙහිකල් එකක්ද කියන එක තීරණය වෙන්නේ. මේ ප්‍රොපල්ෂන් සිිස්ටම් එකේ තියෙන මෙකැනිසම් එක පොඩ්ඩක් සරලව පැහැදිලි කළොත් කොහොමද?
රොකට් එන්ජින් එක ඇත්තර මං රියක්ෂන් එන්ජිනයක් කියලා. ඉතින් ඒක සරලවම කිව්වොත් මේක අර නිව්ටන්ගේ චලිතය පිළිබඳ තුන්වෙනියම. ඒ කියන්නේ සෑම ක්‍රියාවකටම ප්‍රමාණයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. අන්න ඒක තමයි මෙතන භාවිතා වෙන්නේ. රොකට් එක ඇතුලේ තියෙනවා ඉන්ධන නැත්තම් ඔක්සිකාරක ඔය දෙකම තියෙනවා. සමහර එකක් විතරයි තියෙන්නේ මම ගැන කියන්න. ඉතින් ඔන්න ඔය දෙක එන්ජින් එක ඇතුළට ඇවිල්ලා එන්ජින් එක ඇතුළදී මොකක් හරි රසායන ප්‍රතික්‍රියාවක් වෙනවා. ගොඩක් වෙලාවට දහණය වෙන්නේ කම්බෂන් කියන එක. තව ප්‍රතික්‍රියාවක් කිහිපයක් තියෙනවා. කොහොම හරි ඒ අවසාන ප්‍රතිඵලය වායුවක්. ඒ වායුව එන්ජින් එකේ නොසල් එක හරහා එළියට විදිනවා ගොඩක් ඉතාමත් වේගෙන්. ඒතර ඒක තමයි ක්‍රියාව. ප්‍රතික්‍රියාව වෙන්නේ ඒක නිසා එන්ජින් එකෙන් අනිත් පැත්තට රොකට් එක තල්ලු කරනවා. ඒක ප්‍රතික්‍රියාව. ඉතින් ඕක තමයි රොකට් එන්ජින් එකකින් සරල වෙන්නේ. ඉතින් නිව්ටන්ගේ තවත් සමීකරණ වලින් අපිට ගන්න පුළුවන් මෙතන තියෙන වැදගත්ම කාරණා දෙක. එන්ජින් එකෙන් ඉවතට යවන වාතයේ වේගය අපි කියනවා එක්සෝස්ට් වෙලොසිටි කියන්නේ. එන්ජින් එකෙන් වාතය ඉවත් වෙන වේගය සහ තප්පරයකට කොච්චර ස්කන්ධයක් අපි එළියට දානවද, තප්පරයට වාතය කිලෝග්‍රෑම් කීයක් එළියට දානවද කියන එක. ඔන්න ඔය කාරණා දෙක තමයි රොකට් එකේ මූලිකම දේ.
එතකොට ඔය රොකට් එන්ජින් එකේ ඒ කතාවේදී මහිතන්නේ රොකට් සම්බන්ධ ප්‍රසිද්ධ සමීකරණයක් තියෙනව නේද, අයිඩියල් රොකට් ඉක්වේෂන් කියලා.
ඔව්, ඔයගෙන සියල්කෝස්කි රොකට් සම්බන්ධයෙන් දෙන ඉක්වේෂන් එක.
ඔව් ඔව්. ඒ සියල්කෝස්කි රොකට් ඉක්වේෂන් එක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ මේ රොකට් එකේ ප්‍රොපල්ෂන් සිස්ටම් එකත් එක්ක?
ඔව්, එයාගේ සමීකරණය කියන්නේ ඇත්තටම රොකට් එකේ තියෙන ඔය මං කියපු කතාව, ස්කන්ධය ඉවතට දැමීම සහ අර වාතය විදින වේගය තමයි ඔතන ඇත්තටම කතා වෙන්නේ. එතනදී ඒ සමීකරණයෙන් කියන්නේ සාමාන්‍ය රොකට් එන්ජින් එක වාතය විදින වේගය සහ රොකට් එකේ ලෝන්ච් කරන්න කලින් තියෙන ස්කන්ධය, ඒ කියන්නේ සම්පූර්ණ ඉන්ධන පුරවලා තියෙද්දි තියෙන ස්කන්ධය සහ රොකට් එකේ ඉන්ධන සියල්ලම අවසන් වුණාට පස්සේ තියෙන, ඒ කියන්නේ ඉන්ධන සියල්ල අවසන් වුණාට පස්සේ තියෙන නිකන් අර ඉතුරුන ස්ට්‍රක්චර් එක, ඊට පස්සේ එන්ජින් වල තියෙන නිකන් ඩ්‍රයි මාස් එක, කියන්නේ එන්ජින් එකේ තියෙන නිකන් බර සහ පේලෝඩ් එක, ඔය ඉන්ධන ඉවත් කරාම ඉතුරු වෙන ස්කන්ධය එක්ක කොහොමද මේ රොකට් එකෙන් අවසානයට දෙන වේගය තීරණය වෙන්නේ කියන තමයි කියන සරලම. ඉක්වේෂන් එකේ තියෙන ඩෙල්ටා V සමානයි අර වාතයේ විදින වේගය ගුණ කිරීම නැචරල් ලොගරිතම් එක ගන්නවා රොකට් එකේ මුළු පට ආරම්භක ස්කන්ධය විදීම අවසන් ස්කන්ධය කියලා. එතකොට සරලව කිව්වොත් රොකට් එකේ වාතයේ විදින වේගය වැඩි වෙන රොකට් එන්ජින් එකෙන් රොකට් එකෙන් අවසානයට දෙන්න පුළුවන් වේගය ලොකුයි. ඒ වේගයෙන් වාතය විදින්න පුළුවන් නම් ලොකු වේගයකට රොකට් එක යන්න පුළුවන්. ඊට පස්සේ රොකට් එකේ ඉන්ධන ස්කන්ධය වැඩි වෙන තරමට රොකට් එකේ අවසාන වේගය එකත් වැඩි වෙනවා. මොකද හිතන්නකෝ රොකට් එකේ ස්කන්ධයෙන් 50%ම ස්ට්‍රක්චර් එක. ඔය ටැංකිය එන්ජින් වල බර 50%ක්, ඉතුරු 50% විතරයි ඉන්ධන. එතකොට මේක ඉන්ධන අවසන් වෙද්දී රොකට් එකේ ස්කන්ධයෙන් 50%ක් තාම ඉතුරුයි. දැන් තව රොකට් එකක් ගත්තොත් 90%ම තියෙනවා ඉන්ධන, 10% රොකට් එකේ ස්ට්‍රක්චර් එක. වියලි බර. ඉතින් එතකොට ඒ 90%ක් ඉන්ධන දහනය කරාම ඊට වඩා ලොකු වේගයකට යන්න පුළුවන් නේ. ඉතින් ඔන්න කතාව තමයි ඒ සමීකරණය ඉදිරිපත් කරන්නේ.
ඔව් අයියේ. ඉතින් ඒ දැන් ප්‍රොපල්ෂන් සිස්ටම් එකේ මෙකැනිසම් එක තමයි එතෙන්දි කතා කරේ. අයියා මට මතක විදිහට කිව්වා ඊට අමතරව ස්ට්‍රක්චර් සිස්ටම් එක සහ පේලෝඩ් ඇන් ගයිඩන්ස් සිස්ටම්ස් දෙක තුනක් තියෙනවා. මේකෙන් ස්ට්‍රක්චර් සිස්ටම් එක කියන්නේ රොකට් එකේ ව්‍යුහයනේ, රොකට් එකේ බාහිර ව්‍යුහය. මේක කොහොමද රොකට් එකකට බලපාන්නේ? රොකට් එකක් ලොන්ච් කරන්න පුළුවන්ද බැරිද කියන එකට මේ ව්‍යුහයේ ස්ට්‍රක්චර් එකේ තියෙන බලපෑම.
ඔව්, හොඳ ප්‍රශ්නයක්. දැන් රොකට් එකේ ස්ට්‍රක්චර් ව්‍යුහය කියන එක ගොඩක්ම සාමාන්‍ය මෙකැනිකල් ඉන්ජිනියර්ස්ලාගේ අතේ තියෙන වැඩක්. මෙතනදී එයාලගේ මූලික ඉලක්කය වෙන්නේ පුළුවන් තරම් බර අඩු හැබැයි ශක්තිමත් ආකෘතියක්, ඒ කියන්නේ ව්‍යුහයක් හදන එක. මොකද මම කලින් කිව්වා අර සියල්ලෝස්ගේ සමීකරණය තියෙනවා රොකට් එකේ ආරම්භ ස්කන්ධයෙන් ඉන්දන තියන ප්‍රතිශතය වැඩි වෙන තරමට රොකට්ටගේ අන්තිමට ගන්න පුළුවන් වේගය වැඩි. ඒ කියන්නේ ඉන්දනවල ස්කන්ධය වැඩි කරන්න නම් අපි පුළුවන් තරම් රොකට්ටගේ අර වියලි ස්කන්ධය ඩ්‍රයිමාස් එක නිකන් ස්ට්‍රක්චර් එකේ බර අඩු කරන්න ඕනේ. පුළුවන් තරම් සැහැල්ලු රොකට්ටයක් හදන්න ඕනේ. එතකොට රොකට්ටගේ සම්පූර්ණ බරෙන් වැඩි ප්‍රතිශතයක් ඉන්දන. ඒතර ඉන්දන දහනය කරාම ලොකු වේගයකට අන්තිමට යන්න පුළුවන් අපිට. ඉතින් මෙයාලගේ තියෙන ඇත්තම ඉලා චැලෙන්ජ් එක තමයි කොහොමද රොකට් එකේ තියෙන ශක්තිය පවත්වාගෙන බර අඩු කරන්නේ කියන එක. අපි උදාහරණයක් ගත්තොත් අපි තුමු රොකට් එකේ ටැංකිය තියෙනවානේ. ඒක තමයි සාමාන්‍ය රොකට් එකක ලොකුම කොටස ටැංකිය. ඉතින් අපිට පුළුවන් ටැංකියක බර අඩු කරන්න ඔය ටැංකියේ තියෙන වෝල්ස් ටික බිත්තිවල ඝනකම ටික ටික අඩු කරගෙන යන්න. එතකොට ටැංකියේ බර අඩු වෙනවා. හැබැයි ඔය බිත්තියේ ඝනකම අඩු වෙන ටැංකියේ ශක්තියත් අඩු වෙනවා. ඉතින් එක්තරා මොහොතක් එනවා මේ ඔය ටැංකිය නිකන් කැඩෙන්න පුළුවන් මැද්දේ නැමෙන්න පුළුවන්. ඉතින් මේ ඉන්ජිනියර්ස්ලගේ ඉලක්කය තමයි අපි කොහොමද රොකට් එකේ ගමනට අවශ්‍ය ප්‍රමාණයට ශක්තිය ඉතුරු වෙන්න ඉතුරු ටික බර අඩු කරන්න කියන එක තමයි යාළුවා ඇත්තටම තියෙන ලොකුම චැලෙන්ජ් එක. දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් අපි ඔකට ඉන්ජිනියරින් වලදී කියන්නේ මේ සේෆ්ටි ෆැක්ටර් එක. සේෆ්ටි ෆැක්ටර් එක කියන්නේ අපිට මොනතරම් ශක්තියක් ඇත්තටම අවශ්‍යද අපි ඒ වගේ කී ගුණයකට ඔරොත්තු දෙන්න හදනවද. දැන් උදාහරණයක් විදිහට සේෆ්ටි ෆැක්ටර් එක දෙකකට අපි හදනවා කියන්නේ මේ රොබට් එක ගමනේදී බලපාන බලයන් වගේ දෙගුණයකට ඔරොත්තු දෙන්න අපි මේක හදලා තියනවා කියන එක. හැබැයි එතකොට මේක දෙගුණයක් අමතර ශක්තියක් තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට වඩා. දැන් අපි බැලුවොත් ඔය දුම්රිය හරි නැත්නම් බස් හරි ඔය පාර යන වාහන වලට එහෙම අර ලොකු ප්‍රශ්නයක් නැහැ ස්කන්ධය වැඩි වුණා කියලා. එතකොට එයාලා සාමාන්‍යයෙන් ඔය සේෆ්ටි ෆැක්ටර් එක දානවා පහක් විතර. ඒ කියන්නේ බස් එකට ඇතුළට දාන්න පුළුවන් මිනිස්සෙ වගේ පස් ගුණයක් මිනිස්සෙ දැම්මත් මේක ඔරොත්තු දෙන්න පුළුවන් විදියට මේ බස් එක හදලා තියෙනවා. හැබැයි රොකට් වල අපිට එහෙම කරන්න බෑ. රොකට් කියන්නේ පුළුවන් තරම් සෑහළු කරන්න ඕන දෙයක්. එතකොට මෙයාලා සේෆ්ටි ෆැක්ටර් එක ගන්න 1.1 1.2 වගේ. කියන්නේ මෙයාලා ගන්න එක කරාම එනවා මෙන්න මේ අපි තුමුකෝ මම නිකන් කියන්නේ නිව්ටන් 1000ක බලයක් එනවා මේ රොකට් එකේ ගමනේදී. එහෙනම් අපි නිව්ටන් 1100කට ඔරොත්තු දෙන්න තමයි රොකට් එක හදන්නේ. එතකොට පොඩි මාජින් එකක් තියෙනවා මොන හරි ගුලකම් කරි අමතර අර ගණනය කරන්න නැති බලයක් කියලා වැදුනොත් රොකට් එකට ඔරොත්තු දෙන්න පුළුවන් තව 100ට 10යි තියෙන චූටි ප්‍රමාණයක්. හැබැයි අමතර බර වැඩි කරන්නෙම නැහැ. ඉතින් අන්න ඒ චැලෙන්ජ් එක තමයි ඔය ස්ට්‍රක්චර් එක ඩිසයින් කරන ඉන්ජිනියර්ස්ලාට තියෙන ලොකුම අභියෝගය.
ඔව් ඒ අයියේ මට ඔතෙන්දි මතක් වෙනවා එක අවස්ථාවක්. මට මතක විදිහට ඇට්ලස් 5 රොකට් එකක ඔය ප්‍රෙෂරයිස් ටැංක් එකක් මම දන්න තරමින් ස්කන්ධය අඩු කරලා ඒක ලෝන්ච් කරන්න යද්දී ඒක ඒ ටැංක්ස් හැකිලිලා රොකට් එක කඩාගෙන වැටෙනවා. يعني මිෂන් එක කරන්න ලැබෙන්නේ නැහැ.
ඔව් ඒක ඇත්තටම ඒක ඔය ඇට්ලස් 5 රොකට් එක ඩිසයින් කරපු චාලි බැසෝට් කියන ඒ චීෆ් ඉන්ජිනියර් හොඳ අදහසක්. දැන් අර මම කියුවනේ අර අපිට පුළුවන් කියලා ටැංකියේ බිත්ති තුනී කරගෙන එන්න ටික 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 ටික. එතකොට එක්තරා මොහොතක් තියෙනවා මේ ටැංකියේ බිත්ති වලට ටැංකියේ බරවත් දරා ගන්න බෑ. කියන්නේ රොකට් එකේ ඉන්ධන මුකුත් නැතුව නිකම්ම ඒ ටැංකිය නිකන් තිබ්බත් ඒක අර බැලුන් එකක් වගේ හැකිලෙනවා. ඒ තරම්ම ශක්තිය නැහැ. හැබැයි අපි දන්නවනේ අපිට පුළුවන් මේ බැලුම් බෝලෙකට උලම් පුම්බල ඒ උඩින් පොතක් උණක් තියන්න. ඒ කියන්නේ අර ඇතුලේ තියෙන වායුවේ පීඩනයින්ද බැලුමට අමතර ශක්තියක් එනවනේ. ඉතින් මෙයා චාලි බැසෝට් කියන ඉංජිනේර එයා ගේනවා කතාව රොකට් වලට. එයා ඇට්ලස් රොකට් එක ඩිසයින් කරද්දී ඇත්තටම කියන්නේ අපි මේ වායු පීඩනය මගින් රොකට් එකේ ශක්තිය වැඩි කරමු, බිත්ති වල ඝනකම අඩු කරමු කියලා. ඉතින් එයාලා ඇත්තටම ඔය බිත්ති ඝනකම අඩු කරනවා නිකන් මේ මිලිමීටරයකට වඩා අඩු ඝනකමකට අඩු කරනවා. නිකන් පොඩි ෂීට් එකක් වගේ තමයි ටැංකිය ඇත්තටම අපිට හිතා ගන්න අමාරුයි. ඉතින් ඒක කෙලින් තියෙන්න නම් ඇකිලෙන්නේ නැතුව ඇතුළේ පීඩනයට ලක් කරන්න ඕනේ. ඔව්. ඉතින් බැරි වෙලාවත් මම කරේ අනතුරක් කියලා ඔය ඇතුළේ ප්‍රෙෂර් එක නැති වුණොත් රොකට් එක හැකිලෙනවා. මම හිතන්නේ ඔයා ඒ වීඩියෝ එක තමයි දැකලා තියෙන්නේ.
ඔව් ඔව්. එතකොට ස්ට්‍රක්චර් සිස්ටම් එකේ බලපෑම එහෙමයි. අයියා තවත් කිව්වා ගයිඩන්ස් සිස්ටම් එක සහ පේලෝඩ් සිස්ටම් එක. ඒ දෙකේ කොහොමද? ඒ දෙක රොකට් සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ දෙකෙන් කාර්යභාරය ගැන කිව්වොත්
අපි ගත්තොත් ගයිඩන් සිස්ටම් එක කියන්නේ රොකට් එකට ඇත්තරම යන්න ඕනේ කොහෙද කියලා මඟ පෙන්වන කම්පියුටර් සිස්ටම් එක තමයි සරලව කිව්වොත්. ඉතින් මේක ගොඩක් ඉතාම තීරණාත්මක දෙයක් වෙන්නේ රොබට් එක අභ්‍යවකාශය ගමන් කරද්දි අපි කොහොමද මේක යන්න ඕනේ දිශාව හරියටම දෙන්නේ කියන එක. ඒකනම් අපි ඕනෙම දේ ගමනක් යද්දී හරි අපිට ඕනේ මොකක් රිෆරන්ස් එකක්, කියන්නේ මොනවා හරි දෙයක් බලාගෙන අපි යන්නේ. දැන් අපි ඉතින් පාරේ වාහනය කරනවා, අපිට GPS තියෙනවා. GPS වලින් අපිට බලා ගන්න පුළුවන් මේ යන පාර හරියද කියලා. දැන් රොබට් වලට GPS ල උදව් ගන්න පුළුවන්. හැබැයි අභ්‍යවකාශයට ඉහළට යන්න GPS වල තියෙන ඔය අර නිරවද්‍යතාවය, ඇකියුරසි පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා ඒ GPS මතම ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව තවත් වෙන ක්‍රමයක් ඕනේ කොහොමද අපි මේ යන ගමන් මාර්ගය හරියටම බලාගන්න කියන එක. ඉතින් ඒකට මුල් කාලෙම 60 දශකයේ වගේම මේගොල්ලෝ නිපදවන ක්‍රමයක් මේ ඉනර්ෂියල් ගයිඩන්ස් සිස්ටම් කියලා. ඒ කියන්නේ අවස්ථිතික මඟ පෙන්වන පද්ධතිය. සරලව කිව්වොත් දැන් ඔයා බස් එකක ඉන්නවා කියලා හිතන්නකෝ, වාහනයක. එතකොට ඔය ඇස් දෙක පියාගෙන කන් දෙක මොන හරි හෙඩ්ෆෝන් එකක් ගහගෙන බාහිර පරිසරය ගැන කිසිම මොකුත් අවධානයක් නැතත් වාහනේ වේගය වැඩි වෙද්දි නැත්නම් තොරණය වෙද්දි අපි පිටිපස්සට යනවා කියලා අපිට තේරෙනවානේ. ඒ වගේම අනිත් පැත්තට බ්‍රේක් එකක් ගහද්දි අපි ඉස්සරහට නැමෙනවා, විසිනවා. ඉතින් ඒකට හේතුව අර අපේ අවස්ථිතිය. අපි තොරණය කරද්දි හෝ මන්දණය කරද්දි අපිට ඒක දැනෙනවා. ඒ වෙලාවට විතරමයි දැනෙන්නේ, වෙන මොකුත් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම වේගෙන් ගියොත්, ඒ කියන්නේ වේගයේ බිඳුව වුණත් 8 කිලෝමීටර 50 දී එකම වේගෙන් ගියත් අපිට දැනෙන්නේ නැහැ. මොකද තොරණයක් නැති හින්දා වේගය වැඩි වෙද්දි හෝ අඩු වෙද්දි දැනෙනවා. ඉතින් අන්න ඒකම තමයි මේ මග පෙන්වන පද්ධතිය භාවිත කරන්නේ. ඒකේ තියෙන පොඩි උපකරණයක් IMU කියලා, ඉනර්ෂියල් මෙෂර්මන්ට් යුනිට්. සරලව කිව්වොත් ඒකේ තියෙන ඔය වගේ තොරණය මයින උපකරණයක්, ඇක්සලරෝමීටර්ස් කියලා අපි කියන්නේ. ඉතින් රොකට් එකේ වේගය යම් කිසි දිශාවකට වැඩි වෙද්දි මේකට එය ගන්නය කරන්න පුළුවන් මොන වගේ තොරණයක්ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් තොරණය දන්නවා නම් අපිට ඊට පස්සේ ගණිතයෙන් පුළුවන් වේගය හොයන්න සහ ගමන් කරපු දුර හොයන්න.
දුර
ඒක එකක්. අපි උඩ කියන ලීනියර් මෝෂන් එක, කියන්නේ රේඛීය චලිතය. ඒ වගේම තව දෙනවා චලිත මේ රොටේෂනල් මෝෂන්. ඔය භ්‍රමණයේ රොකට් එක මොන වගේ කෝණයකටද හැරෙන්නේ කියන එක. ඉතින් අපිට ඒකම නින්ද භාවිත කරනවා ගයිරොස්කෝප් කියන දේ. ඒක සරලව කිව්වොත් ඔයාලා දන්නවනේ බයිසිකල් එක රෝදේ කරගෙන ඉද්දී බයිසිකල් පෙරලෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකම තමයි භාවිත කරන්නේ. මුල්ම කාලේ ඇත්තම තිබ්බේ කරගෙන රෝදයක් තියෙනවා. ඒතර ඒ රෝදේ උත්සාහ කරනවා හැම වෙලාවෙම එකම විදිහට ඉන්න. ඉතින් අපිව රෝදේ හයි කරොත් නිකන් කරගෙන්න පුළුවන් වේදිකාව මත රෝදේ කරගින්නේ රොකට් එක හැරෙද්දී වටේ තියෙන වේදිකාව ඉල්ලේ කරගෙනවා. අර රෝදේ එකම විදිහට තියෙනවා කරගෙන හින්දා. ඉතින් අපිට පුළුවන් වේදිකාවයි රෝදේයි අතර කෝණය මැනගෙන රොකට් එක කොයිතරම් ප්‍රමාණයක් ආනත වුණාද මොනවාරි පැත්තකට හැරුණාද කියලා බලන්න. ඉතින් ඒක තමයි ගයිරොස්කෝප් එක. එතකොට ඇක්සලරෝමීටර් සහ ගයිරොස්කෝප් වලින් එන තොරතුරු වලින් අපිට පුළුවන් රොකට් එක යන්නේ මොන දිශාවටද, යන වේගය මොන වගේද, තොරණය මොන වගේ ආගයක් තියෙන්නේ, ඒ වගේ මොන කෝණයට හැරෙනවද, ඒ වගේ හැම විස්තරම ගන්න. කිසිම බාහිර උදව්වක් ඕනේ නැහැ. ඉතින් ඕක තමයි මග පෙන්වුම් පද්ධතියේ මූලිකම දේ. ඉතින් ඒන තොරතුරු වලින් තමයි රොකට් එක තීරණය කරන්නේ පාර හරිද නැත්නම් හරවන්න ඕනේද, රොකට් එන්ජින් එකේ තිරපුම් බලය අඩු කරන්නද ඕනේද, වැඩි කරන්න ඕනේද. ඊට පස්සේ අර පාලනය සම්බන්ධ තීරණ හැම එකම ගන්නෙ අර එන මිනුම් වලින්, ඉනර්ෂියල් මෙෂර්මන්ට් යුනිට් එකෙන් එන මූලික මිනුම් ටිකෙන්. ඉතින් ඒක තමයි මග පෙන්වුම් පද්ධතියේ තියෙන මූලිකම දේ.
ඔව් අයියේ. එතකොට පේලෝඩ් සිස්ටම් එක, ඒ කියන්නේ පේලෝඩ් සිස්ටම් එකමත් නෙමෙයිනේ, ඒක පේලෝඩ් එක කියලා කිව්වොත් මම හිතන්නේ වඩා නිවැරදි.
පේලෝඩ් එක කියන්නේ තමයි රොකට් එක ලොන්ච් වෙයිකල් එකේ ගෙනියන දේ. ඉතින් ওই ගෙනියන දේ තීරණය වෙන්නේ ඉතින් යන්නේ කොයිද කියන එක. අපි හිතමුකෝ පෘථිවි කක්ෂයට නම් අපි චන්ද්‍රිකා ගෙනියනවා. ඈත අභ්‍යවකාශයට නේ, කියන්නේ පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් මිදිලා වෙන ග්‍රහලෝක වලට යනවා නම් අපි කියනවා ඒක ස්පේස් ප්‍රෝබ් එකක් කියලා. ඒක සැටලයිට් එකක් නෙමෙයි තවදුරටත්. සැටලයිට් කියන්නේ පෘථිවි වටේ තියෙන ඒවා. ප්‍රෝබ් එකක් කියන්නේ පෘථිවියෙන් පිටට යන ඒවා. ඊට අමතරව ගගනගාමීන් ඉන්න අභ්‍යවකාශ යාන ගෙනියන්න පුළුවන්. ඔය ඩ්‍රැගන් යාන, ඉස්සර ඇපලෝ යාන, ඒ වගේ. ඉතින් එතන පේලෝඩ් එක අනුව තීරණය වෙනවා සමහරවිට රොකට් එකේ ගමන් කරන හැටි. උදාහරණ ගගනගාමීන් ඉන්න අභ්‍යවකාශ යානයක් ගෙනෙනවා නම් රොකට් එකේ තොරණය කියන එක පොඩ්ඩක් පාලනය කරනවා. මොකද තොරණයත් එක්ක අපිට ඇඟට දැනෙන අර අපි කියන ජී ෆෝස්, ඒ කියන්නේ අපිට බර වැඩි වෙනවා. දැන් අපි පෘථුවේ නිකන් ඉන්නවා නම් අපිට තියෙන පෘථුවේ ගුරුත්වජ තොරණය අර ජී කියලා සිම්පල් ජී අපි, එතකොට අපිට අපේ බර දැනෙනවා. හැබැයි පෘථුවේ ගුරුත්වාකර්ෂණ තොරණය වගේ දෙගුණක තොරණයෙන් අපි රොකට් එක තොරණය වෙනවා නම් අපිට අපේ බර වගේ දෙගුණයක් ඇඟට දැනෙනවා. එතකොට අපි කියන 2G කියලා. ඉතින් ওই විදිහට 3G 4G යද්දි අපිට يعني ගගනගාමීන්ට රොකට් එකේ එයාගේ බර වගේ 4 ගුණයක් ඇඟට දැනෙනවා. ඒක ඇත්තටම අමාරුයි. ඉතින් එතකොට ගගනගාමීන් ඉන්න අභ්‍යවකාශයානයක් ගෙනියනවා නම් රොකට් එකේ ගමන් මාර්ගය ටිකක් ඒ හදනවා තොරණේ අඩු වෙන විදිහට සහ එන්ජින් වල බලය පාලනය කර තරබුම් බලය පාලනය කරනවා ක්‍රමානුකූලව තොරණය සීමා කරන්න ගගනගාමීන්ට උරොත් දෙන්න පුළුවන් විදිහට. ඒ වගේම සාමාන්‍ය චන්ද්‍රිකාවක් ගත්තොත් කම්පැනි කෙනෙක් පොඩ්ඩක් බලන්න රොකට් අනවශ්‍ය විදිහට කම්පැනි වුණොත් චන්ද්‍රිකාවට එක හානි වෙන්න පුළුවන්. ඒ වගේම චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට ගෙනියනකල් ඒකට විදුලි බලය සපයන්න ඕනේ රොකට් එකෙන්ම තමයි. ඒකට සම්බන්ධක තියෙනවා රොකට් එක සහ චන්ද්‍රිකාව එකට සම්බන්ධ වෙන තැන. ඒ වගේම නියමිත කක්ෂයට අරගෙන ගියාට පස්සේ ඒක වෙන් කරන්න ඕනේ හරියට. වෙන්නුන නැත්නම් වැඩක් නෑ රොකට් එකට සම්බන්ධ වෙලා තිබුණොත් වැඩක් නෑ රොකට් එක කක්ෂයට අපිනුත්. ඉතින් ඊට අමතරව පේලෝඩ් එකත් එක්කන ප්‍රධාන කොටස තමයි මේ රොකට් එකේ පේලෝඩ් ෆෙයරින් කියන එක. අපි දැකලා තියෙන රොකට් එකේ උඩ තියෙනවනේ නේද නෝස් කෝන්
එකක්. ඒක පැත්තට වෙන් වෙලා යන්නේ නෝස් කෝන් එකෙන්.
ඒකෙන් තමයි ඔය පේලෝඩ් ෆෙයරින් එකෙන් තමයි ගෙනියන පේලෝඩ් එක ආවරණය කරන් ඉන්නේ අභ්‍යවකාශයට යනකම්. ඉතින් ඒකේ මූලිකම වැඩේ තමයි වායුගෝලය හරහා යන ගමනේදී රොකට් එකට අර අනාකූල හැඩේ ස්ට්‍රීම් ලයින් හැඩයක් දෙන උඩ නිකන් කෝන් එකක් වගේ තියෙන්නේ කේතුවක් වගේනේ. අභ්‍යවකාශයට ගියාට පස්සේ තවදුරටත් ඒක ඕනේ නැහැ. ඒක ගලවලා දානවා. ඊට පස්සේ මුහුදු මට්ටමේදී පේලෝඩ් ෆෙයරින් එක ඇතුලේ තියෙන වාතයත් මුහුදු මට්ටමේ වායුගෝලීය පීඩනය තියෙනවා. ඉතින් අභ්‍යවකාශයට යද්දි ටික අඩු කරන්න ඕනේ. අපි කියන වෙන්ට් කරනවා කියලා. ඇතුලේ පීඩනය ටික නැත්තම් ඇතුලේ වාතය පිරලා එළිය අභ්‍යවකාශනොත් මේක නම් පිරෙන්න බන්න බැලුම් බෝලයක් වගේ ඇතුලේ පීඩනය තියෙද්දි. ඒ වගේම රොකට් එන්ජින් එකකින් එන අධික ශබ්දය ඇකෝස්ටික්ස් වලින් චන්ද්‍රිකාව ආරක්ෂා කරන වැඩේ තියෙන්නේ ඔය පේලෝඩ් ෆෙයරින් එකටම තමයි. ඉතින් ඒ වගේ දේවල් තමයි ඔය පේලෝඩ් සබ් සිස්ටම් එකට අදාළ වෙන්නේ.
You can't go wrong with Robbielak. Once you go Robbielak, there's just no turning back. Premium quality, excellent coverage, and a wide range of colors. Robbielak, adding color to life.
This is Tellers.
අපි දැන් මෙච්චරලා කතා කරා රොකට් එකක් කියන්නේ මොකද්ද, ඒකේ පාර්ට්ස් සබ් සිස්ටම්ස් හතරක් තියෙනවා. ඉතින් ඒව ගැන කතා කරා. අයියේ දැන් රොකට් එක ගැන කතා කරනකොට දැන් අපි මෙතනදී ලොන්ච් වෙහිකල්ස්නේ. එතකොට අපි දැකලා තියෙනවා ස්පේස් මිෂන්ස් වලට මේ ලොන්ච් වෙහිකල්ස් පාවිච්චි කරනවා. ඒවා ලොන්ච් මවුන්ට් එකක තියලා ඒවා ලොන්ච් කරනවා ස්පේස් එකට. එතකොට ඒ මොනා හරි යවනවා. මේ ලෝන්ච් කරද්දී මේ ලෝන්ච් කරන සිස්ටම් එකේ තියෙන මෙකැනිසම් එක මොකද්ද? සරලව කිව්වොත් ඒකෙත් මොනා හරි ස්ටේජස් මොනා හරි තියෙනවද? ඒක ඒකේ ඩෙෆිනිෂන්ස් ඒ වගේ.
يعني ලෝන්ච් පෑඩ් එක නේද?
ඔව් ලෝන්ච් පෑඩ් එකේ තියලා ලෝන්ච් කරනවානේ.
ඔව් රොකට් එකේ ලෝන්චින් සම්බන්ධයෙන් ගත්තොත් ඒකත් ඇත්තටම ඔය අපි දකින්නට වඩා සංකීර්ණ ක්‍රියාවලිය. මොකද දැන් හිතන්න රොකට් එකේ ඔය ස්ටේජ් කීපයක් තියෙනවා රොකට් එකේ. සාමාන්‍ය ෆස්ට් ස්ටේජ් එක සෙකන්ඩ් ස්ටේජ් අදියර කීපයක් තියෙනවා. මොකද අදියර කතාව නම් ඉන්නේ සරලවම අර තියෝලොජි සමීකරණයම තමයි. අපිට පුළුවන් නම් රොකට් එකේ ඉන්ධන ස්කන්ධය ප්‍රතිශතය වැඩි කරන්න අපිට ලේසි රොකට් එකේ අවසාන වේගය වැඩි කරන්න. එතකොට අපි හිතුවොත් අපි හදනවා තනි රොකට් එකක් පොළවෙන් ඉඳන් අභ්‍යවකාශයටම යන්න තනි රොකට් එකක්. එතකොට අපිට විශාල ඉන්ධන ප්‍රමාණයක් ඕනේ. දැන් අපි හිතන්න එන්ජින් ස්ටාර්ට් කරලා උඩට යනවා. දැන් ඉන්ධන ටික අඩු වෙනවා. ටිකක් වෙලා යද්දි දැන් ඉන්ධන ගොඩක් දුරට අඩුයි. හැබැයි ටැංකිය තියෙනවා, හිස් ලොකු හිස් ටැංකියක් තියෙනවානේ අමතර බරක්. ඉතින් අපිට ඔයිට වඩා ලේසිනේ පොඩි ටැංකි වලින් සමන්විත ස්ටේජ් කිහිපයක් හදලා මුලින්ම එක ස්ටේජ් එක ඉන්ධන ගොඩනට පස්සේ ටැංකි එන්ජින් සේරම ගලවලා දානවා. එතකොට ලොකු බරක් අඩු වෙනවා. එතකොට දෙවෙනි ස්ටේජ් එක. ඒතර ඒකෙත් ඉන්ධන ඉවර වුණාට පස්සේ ටැංකි සියල්ල ගලවලා දානවා. ඒ විදිහට අපිට රොකට් එකේ අර ඩ්‍රයි මාස් එක වියලි බර ඒක අඩු කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි විද රොකට් එක ස්ටේජ් වලට හදන්නේ. ඉතින් රොකට් එක නිෂ්පාදනය කරද්දී ස්ටේජ් වෙන වෙනම හදන්නේ. ඊට පස්සේ ලොන්ච් පෑඩ් එක ළඟ තමයි ඕක ඇසෙම්බල් කරන්න කියන්නේ එකලස් කරනවා. ඉතින් එතන ක්‍රම කිහි දෙකක් තියෙනවා, වර්ටිකල් ඇසෙම්බලි සහ හොරිසොන්ටල් ඇසෙම්බලි. ඒ කියන්නේ සමහර රොකට් තිරස් අතර තමයි සම්බන්ධ කරන්නේ ඔය ස්ටේජ්. ඒකේ තියෙන වාසි තමයි ඒක රොකට් එක උස නැහැ, තිරස්ව තියෙන්නේ. ඒතර දිග ෆැක්ටරි එක දිග ඔය වෙහවුස් එකක ඇසෙම්බල් කරන්න පුළුවන්. හැබැයි ලොන්ච් පෑඩ් එකට අරගෙන ගිහිල්ලා මේක ආයෙ සිරස් විදිහට හරවන්න ඕනේ, අංශ ගණනකින් අයෝට උස්සන්න ඕනේ. ඉතින් සමහර චන්ද්‍රිකා තියෙනවා ඔය විදිහට එක එක පැතිවලට හරවන්න බෑ, ඒක සිරස් විදිහටම තියෙන්න ඕනේ. මොකද හිතන්න අපි ගමුක අභ්‍යවකාශ දුරේක්ෂයක්. ඉතින් අභ්‍යවකාශ දුරේක්ෂක තියෙන ලොකු දර්පණයක් අර මිරර් එකක් තියෙනවානේ. එතකොට ඔය මිරර් එක සිරස් විදියට තිබ්බොත්, ඒ කියන්නේ චන්ද්‍රිකාව සිරස්ව තියෙද්දී දර්පණේ තියෙන්නේ පෘථිවියට සමාන්තරව. එතකොට ඒකේ බර හරියටම පහළට ක්‍රියා කරන්නේ. හැබැයි අපි ඔය චන්ද්‍රිකාව තිරස්සතට හැරෙව්වොත් දර්පණේ කියන එක පෘථිවියට ලම්බ වෙනවා. එතකොට ඒකේ බර ක්‍රියාත්මක වෙන්නේ අර පහළට, ඒකේ පැත්තකට. ඉතින් ඒක දර්පණය අර විකෘති වෙන්න බලපානවා. ඉතින් ඒ වගේ චන්ද්‍රිකා අපි හැම වෙලාවෙම සිරස් අතර තියන්න ඕනේ. ඉතින් ඒ නිසා සමහර රොකට් තියෙන විශේෂ මෙහෙයුම් වලට විතරක් යොදා ගන්න රොකට් ඒවා හැම වෙලාවෙම වගේ සිරස්ව තමයි ඇසෙම්බල් කරන්නේ. එතකොට චන්ද්‍රිකාවත් හැම වෙලාවෙම සිරස්ව අරගෙන ගිහිල්ලා සිරස්ව රොකට් එකට සම්බන්ධ කරලා තමයි රොකට් එකෙන් දියත් කරන්නේ. ඉතින් ලොන්චින් කියන එක ගැන ගත්තොත් ප්‍රධානම දෙයක් තමයි රොකට් එක එන්ජින් ක්‍රියාත්මක කරාට පස්සේ අතිවිශාල ශබ්දයක් හැදෙනවා. අපි වෙන ඇකුස්ටික්ස් කියලා. එතකොට ඒ ශබ්දය පොළවේ වැදිලා, ලොන්ච් පෑඩ් එකේ වැදිලා ආය පරාවර්තනය වෙලා ඒ ශබ්ද තරංග වලට බලය දෙනවා රොකට් එක උනත් විනාශ කරන්න. සමහර රොකට් එක හෝ පේලෝඩ් එක විනාශ කරන්න පුළුවන්. ඒ අධික කම්පනයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසාම රොකට් එකේ එන්ජින් වල ශබ්දය ආපහු ඉහළට පරාවර්තනය වෙන්නේ නැතුව නවත්ත ගන්න ඕනේ, අඩු කරන්න ඕනේ පුළුවන් තරම්. ඉතින් මේකට ක්‍රම ගොඩක් භාවිත කරනවා. ඇමරිකාවේ රොකට් එක ගත්තොත් අපි දකින මූලිකම ක්‍රමය තමයි වතුර ජලය භාවිත කරන එක. ඔයාලා දැකලා ඇති රොකට් ලොන්ච් කරද්දී ලොන්ච් පෑඩ් එක වතුර ගොඩාක් පොම්ප කරනවා. වතුර නිකන් වතුරෙන් පුරවන ලොන්ච් පෑඩ් එක. එතකොට අර ශබ්ද තරංග ජලයේද ජලයෙන් ශබ්දේ උරාගෙන ජලය ජල වාෂ්ප වෙනවා. එතකොට සුදු පාට අර ලොකු වලාකුලක් හැදෙනවා. හැබැයි අර ශබ්දය අඩු වෙනවා. අපි ඕකට කියනවා සවුන්ඩ් සප්‍රෙෂන් වෝටර් සිස්ටම් කියලා, නැත්නම් වෝටර් ඩයිලූට් සිස්ටම් කියලාත් කියනවා. සරලව කිව්වොත් අර වතුරෙන් ශබ්දය අඩු කරනවා. රුසියා පැත්ත බැලුවොත් එයාලා වතුර භාවිත කරන්නේ එයාලා භාවිත කරන ලොකු වලක් වගේ දෙයක්. ඒ කියන්නේ ලොන්ච් පෑඩ් එකේ රොකට් එකේ අර එක්සෝස්ට් එක අර වාතය සහ ඒ සියල්ලම එල්ල වෙන්නේ ලොකු වලකට වගේ ප්‍රදේශයකට. ඉතින් ඒ වලින්ද අර ශබ්දය පැතිරලා යනවනේ. හිතන්න ස්පීක එකේ අර එක කෙලවරකින් ශබ්දය එන්නේ පොඩි කෙලවරෙන්. හැබැයි ඒක අර ලොකු ටික අර වර්ගඵලෙ වැඩි වී යනවා. අන්න ඒ වගේ ලොකු අර වලක් වගේ දෙයක් භාවිතා කරනවා රුසියා රොකට් වල. ඉතින් සෝවිස් රොකට් වගේ දියත් කරද්දී අපිට බලා ගන්න පුළුවන් ලොකු වලක කෙලවර තමයි ලොන්ච් පෑඩ් එක හයි කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ලොන්ච් පෑඩ් එකේ තියෙනවා රොකට් එකේ ඉන්ධන සහ ඔක්සිකාරක විදුලි බලය, තව ඔය ටර්ච් සිස්ටම් කියලා තියෙනවා. يعني ඔකට තව එක දේවල් සප්ලයි කරනවා රොකට් එකට. ඉතින් ඒ සේරම රොකට් එකට දෙන්න ඕනේ රොකට් එක ලොන්ච් කරන්න කලින්. ලොන්ච් කරද්දී ওই ටික ඉක්මනට ගැලවෙන්න ඕනේ. ක්වික් ඩිස්කනෙක්ට් කියලා තමයි අපි කියන්නේ. එතකොට ඉන්ධන සැපයපු නාල ටික ගැලවෙන්න ඕනේ, ඔක්සිකාරක සැපයපු නාල ගැලවෙන්න ඕනේ, විදුලිය සැපයපු ඒ සම්බන්ධය ගැලවෙන්න ඕනේ රොකට් එකේ. රොකට් එක උඩට යද්දිම ওই සේරම ගැලවෙන්න ඕනේ. ඉතින් ඒකත් ඊටමත් වැඩගත් පද්ධතියක්. මොකද එකක් හරියට ගැලවුනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් එතනම. ඉතින් ඔන්න ওই වගේ දේවල් තමයි ලොන්ච් පෑඩ් එකේ තියෙන සාමාන්‍ය.
එතකොට අයියා කතා කරා ස්ටේජින් ගැන. ඒ කියන්නේ රොකට් එකක තියෙන ස්ටේජස් මේවා කරලා මේ ඒක කඩින් කඩනවායි කියලා. ඒ වගේ එතකොට අයියේ දැන් මේ ලොන්ච් රොකට් එකක් ලොන්ච් කරද්දී අපි දැන් රොකට් එකක් අභ්‍යවකාශයට යවනකොට ඒකේ මොනවා හරි ඒක අපිට කොටස් වලට කඩලා ඒ කියන්නේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ කියන්නේ රොකට් එකක් අපි අභ්‍යවකාශයට යවනකොට ඒකේ මොනවා හරි අධීරයන් කීපයක් තියෙනවද ඒ වගේ?
ඔව් මල්ලි, දැන් අපි ෆිසිකල් පැත්තෙන් බැලුවොත්, ඒ කියන්නේ බාහිර පේන දේවල් වලින් බැලුවොත් සරලවම රොකට් එකේ ප්‍රධාන අධීර දෙකක් තියෙනවා. සාමාන්‍ය රොකට් වල පළවෙනි අධීරය දෙවෙනි අධීරයි. ඔය අධීර දෙක භාවිතා කරන්න ප්‍රධාන හේතුව තමයි අධීර වැඩි වෙන තරමට රොකට්ේ සංකීර්ණයි. තනි අධීර කෙනෙක් ප්‍රායෝගික නැහැ. එතකොට අර ඔය දෙක අතරමැද අර දැන තමයි අධීර දෙක. ඉතින් අධීර දෙක ගත්තාම තියෙන අමතර වාසියක් තමයි දැන් අපි ගත්තොත් අභ්‍යවකාශයට ඉහළට යන්න යන්න වායුගෝලීය පීඩනය අඩු වෙනවා. එතකොට අභ්‍යවකාශයේ රික්තයක් පහළ රොකට්ේ ලොන්ච් කරන්න මුහුදු මට්ටමේ. එතකොට මුහුදු මට්ටමේ තියෙනවා සාමාන්‍ය අපින බාර් එකක් නැත්තම් කිලෝ පැස්කල් 100 එක පීඩනයක්. ඉතින් එතකොට රොකට් එන්ජින් වලින් එළියට එන අර වායු ප්‍රවාහය එක්සෝස්ට් ගෑස් එක මුහුදු මට්ටමේදී බාහිර වායුගෝලෙන් ඇතුළට තද කරනවා. අපි කියන්නේ ඒක කම්ප්‍රස් කරලා තියාගෙන ඉන්නවා. ඉතින් අපි ඉඳලා රොකට් එක ලොන්ච් කරද්දී බැලුවොත් අපිට පේනවා රොකට් එකෙන් පහළට එන්නේ හරියටම නිකන් තවත් සිලින්ඩරයක් වගේම වායු ප්‍රවාහයක් තමයි එන්නේ. හැබැයි ඉහළට යන්න යන්න වායුගෝලයේ පීඩනය අඩු වෙනවා. එතකොට ටික ටික අර වායුගෝලයෙන් රොකට් එන්ජින් එකේ වායු ප්‍රවාහය ඇතුළට තද කරන්න හදන බලය අඩු වෙනවා. එතකොට ටික ටික රොකට් එකේ වායු ප්‍රවාහය ටික ටික පිම්බෙනවා. අපි කියනවා එක්ස්පෑන්ඩ් වෙනවා කියලා. ප්‍රසාරණය වෙනවා. ඔව්. අපේ රොකට් එක ලොන්ච් කරන බැලුවොත් අපිට හොඳටම පේනවා ටික 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 අර ඉහළට යද්දි වායු ප්‍රවාහයේ රොකට් එකට වඩා
දෙපැත්තට විහිදෙනවා.
ඔව් දෙපැත්තට වටේටම විහිදෙනවා.
ඔව්.
ඉතින් මේක ඇත්තටම එන්ජින් එකේ කාර්යක්ෂමතාවය අඩු කරනවා. මොකද අපි උත්සාහ කරන්න ඕනේ රොකට් එක ගමන් කරන පැත්තට විරුද්ධ පැත්තට පුළුවන් තරම් වේගයෙන් වාතය විදින්න. හැබැයි වටේට ටික ටික විහිදෙනවා කියන්නේ අපි ගමන් කරන්න ඕනේ පැත්තට නෙමෙයි ඊට අංශ ගන්න. ලම්බකව තමයි ඔය වායුව යන්නේ. ඉතින් ඒක වැඩක් නැහැ. ඉතින් ඒක නිසා කරන්න හදන දේ තමයි රොකට් එක එන්ජින් එක ක්‍රියා කරන කලාපේ වායුගෝලයේ පීඩනයට පුළුවන් තරම් සමාන පීඩනයකින් තමයි රොකට් එන්ජින් එකෙන් වාතය එළියට දාන්නේ. එතකොට පීඩන දෙක සමාන වුණාම අර සිලින්ඩරයක් වගේ එළියට යවා ගන්න පුළුවන් අපිට. බාහිර පීඩනය අඩු වුණොත් තමයි එළියට පිම්බෙන්න පටන් ගන්න. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි අදියර වැඩ කරන්නේ වායුගෝලයේ ඝනකම් ස්තරනේ පහළ ස්තරවලනේ ලෝව ඇට්මොස්ෆියර් කියන්නේ. එතකොට ඒ එන්ජින් වල නොසල් හදලා තියෙන්නේ එළියට එන වායු ප්‍රවාහයේ පීඩනය සාමාන්‍ය පහළ වායුගෝලයට ගැලපෙන්නේ. ඉතින් අපි කියනවා සී ලෙවල් එන්ජින් කියලා. මුහුදු මට්ටමට වැඩ කරන්නද එන්ජින්. හැබැයි දෙවනි අදියර ගොඩක් වැඩ කරන්නේ අභ්‍යවකාශයේ. එතකොට එන්ජින් එකෙන් එන වායු ප්‍රවාහයේ වායු පීඩනය අපි පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. මොකද එළියේ තියෙන රික්තයක්. අපිට අර වායු පීඩනය බිඳු කරලා වායු එළියට වාතය එළියට දාන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. පුළුවන් තරම් අඩු කරන්න හදනවා. එතකොට අපි කියනවා එන්ජින් වැකුම් ඔප්ටිමයිස් එන්ජින් කියලා. ඒ කියන්නේ රික්තයට තමයි එන්ජින් හදලා තියෙන්නේ. ඉතින් අධීර දෙකේ අධීර දෙකක් භාවිතා කරන එකේ අමතර වාසියක් තමයි ඒ රොකට් එක ක්‍රියා කරන කලාපයට අනුව අපිට එන්ජින් ඔප්ටිමයිස් කරන්න පුළුවන් සී ලෙවල් එකටද වැකියුම් එකටද කියලා. ඊට පස්සේ අපි ගත්තොත් තවත් වෙනසක් ඔයා හුවා සාමාන්‍ය රොකට් එක ලොන්ච් කරද්දී ඒක තමයි ගයිඩන්ස් සිස්ටම් එකේ වෙනසක් වෙනවා. මේක හැම රොකට් එකේම වෙනවද කියන්න දන්නේ නැහැ. මොකද හැමෝම රොකට් ගැන වැඩි එළියට දන්නේ නැහැ විස්තර. නමුත් එළියට දාපු විස්තර වලින් අපි දන්නවා රොකට් එක ගමන් කරද්දී ගයිඩන්ස් ගයිඩ්ස් මෝඩ් මග පෙන්නුම් පද්ධති ක්‍රියා කරන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් පහළ වායුගෝලයේ හරහා යද්දී ලොකු වායු පීඩනයක් තියෙනවා. වායුගෝලයේ ඝනකම් ඝනත්වය ඉහළයි. ඉතින් ඒ නිසා රොකට් එක පුළුවන් තරම් උත්සාහ කරන්නේ රොකට් එකේ විශේෂයෙන්ම පේලෝඩ් ෆෙයරින් මත ක්‍රියා කරන වායුගෝලීය බලපෑම් අඩු වෙන විදිහට ගමන් කරන්න.
ගමන් කර.
හුලඟක් එහෙම නෝනා හුලඟ පැත්තට නැමෙනවා. ඒ වගේ එකේ ක්‍රියාමාර්ග ගන්නවා. පුළුවන් තරම් රොකට් එක මත ක්‍රියා කරන අපි නම් මේ ඩයිනමික් ප්‍රෙෂර් එක නැත්තම් ඒරෝඩයිනමික් ෆෝසස් අඩු කරන්න. මොකද මම කියවන ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ මේ අවශ්‍ය ප්‍රමාණයට වඩා 10%ක් 20%ක් වගේ පොඩි ප්‍රමාණය වරොත්තු දෙන්න. එතකොට අමතර බලයන් ආවොත් රොකට් එක කැරි වලට කැඩෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පහළ වායුගෝලයේ හරහා යද්දී ගයිඩන්ස් සිස්ටම් එක උත්සාහ කරන්නේ සා පුළුවන් තරම් වායුගෝලයේත් එක්ක අර ෆයිට් කරන්න නැතුව යන්න. වායුගෝලයේ හරහා ස්මූත් විදිහට යන්න. හැබැයි අභ්‍යවකාශයට ගියාට පස්සේ ඔය කතා දාන්නේ රොකට් එකට ඕන පැත්තකට හැරෙන්න පුළුවන් වායුගෝලයේ බලපෑමක් නැහැ. ඊට පස්සේ යාලා මෝඩ් එක චේන්ජ් කරනවා අපි වෙන ක්ලෝස් ලූප් ගයිඩන්ස් වලට. ඒ කියන්නේ කම්පියුටරෙන් කැල්කියුලේට් කරන්න පටන් ගන්නවා අපි දැන් ඉන්නේ කොහෙද යන්න ඕනේ කොහෙද. එහෙනම් අපි ඉන්න තැන ඉඳන් යන්න ඕනේ තැනට යන්න සුදුසුම ගමන් මාර්ගය මොකක්ද. දැන් ఒక పహల వాయుగోళం కరాన్ని ఏక హరియన్నే పితండకు గణన కరామైన మీ వాయుగో గమన్ కరణ దిశావట అంచక పహక ఆనతీయకి గీయొత్తమ హరిపెత్తరే అన్ని కిరా రొకట్టకి వాయుగోళ హరాయద్ది అంచక పహక్ కరే ఊత్ రొకట్ట ఇక పెత్తకట లోపు వాయుగోళి బలపేమకిన ఒక ఎదే ట్రేన్ని వాయుగోళ హరా ఇది ఏ నిసా వాయుగోళ హరాయద్ది వగదివ కరంట బే వాయుగోళి ఇహరటి గేట పస్తమ గైడెన్స్కి మారు ఇన్ని క్లోజ్ స్లోప్ గైడెన్స్ కిన మోడ్ ఎగట ఈడ పస్సి కంప్యూటర్ క్యాల్కులేట్ కరణం ఎండోనే పెద్ద సామాన్య ఒకటి లోంచ్ తర్వాత అప్పుడు ఒక పీనమా సామాన్య కీయన కమెంట్రీకి విఆర్ స్విచ్ ఇంటూ క్లోజ్ లూప్ గైడెన్స్ కీలా ఇది కూడా అప్పటి పోయిన ఒకటి హెరన్ యొక్క పార్ట్ మీద పెద్ద విన పెద్దగట ఏ ఇది కూడా కంప్యూటర్ గణనే కరణం ఎండోని పాత్రగా ముఖద్దికి హరయటం అరే వాయుగోళిగా ఇతన్ని నెత్తు అండ్ ఏదిక సామాన్య రోబోటిక్ లాంచ్ కద్ది విన ప్రధాన వినస్కమా గొడక్ దానికి ఒక వెడియ అబోదే అన్న హే వినో గీరా
ఓయ్ ఎతకొట దెన్ అపి ఏ రాకెట్ ఎకక్ లాంచ్ కరపువహమ లాంచ్ కరలా దెన్ అయ్య కివ వగే యాంగిల్ కరలా యానవ స్పేస్ ఎకట గియాట పస్సే అపి దెన్ లాంచ్ కరలా దెన్ అయ్య కివ వగే ఫేరింగ్ ఐన్ కరలా స్పేస్ ఎకట గియాట పస్సే ఎతనిన్ పస్సే మొకద్ద వెన్నే
ఓ దెన్ అపి హితువత్ మే రాకెట్ ఎకే గెనియన్నే పహల పృథ్వీ కక్షేట గెనియన చంద్రికావక్ కియలా సామాన్య రొకట్టక సంపూ తని ఇంధన దహనకిన్ సింగల్ ఫైకింగ్ అనవ అవశ్య కక్షేటం గిహేకి కిలోమీటర్ దేశీయా తోన్సీయాక్ హారసీయా గీల కక్షేట కెలిమ్ అంటే పులువన్ ఇక పసి గియాట పసి కెలిమ్మ ఇక పసి చంద్రగా గలవలేను సామాన్య సంపూర్ణమేమ వినాడి దహయాక్ ఇతర తమ వెన్నే హరి సర్ల హేమనత్తం మే చంద్రగా ఎవండోని అప్పుడు భూస్థావర కక్ష్య జియో సింక్రన్స్ ఓబిట్ నెత్తం మధ్యమ పృథ్వీ మీడియమ్తో బిట్ట ఏవగే కక్షకి అనవన ఎంజిన్ దానం దిగక్ కరణం ములిమ్మ పాల పృథ్వీ కక్ష అనవా గిర కిలోమీటర్ దేశీ ఇతర కక్షకి అన్న ములిమ్మ అప్పుడు పార్కింగ్ ఓ బిట్ట పార్క్ కరణం సార్లు ఇటు పసి మే అర అప్పి గమన్ కరండోనే భూస్థార కక్షట అండోనే దిశ ఏవగే దేవాలు తినవా అప్పుడు ఓబిట్ ఇలెమెంట్స్ తినా కథ కూడా తినా కుమారి నియమిత గమన్ కరండోని దిశ అర దేవుని అధీర సహా చంద్రిక వెనక ఇన్నోటికి అక్కడ ఆవట పసి ఇంజిన్ క్రియాత్మక కర్ల వేగి వెడిగరణమా భూస్థావర కక్ష ఇక్కడ అండ పుల్లంగా తరమట తీత కూడా ఇంజిన్ దహన దిగక్ తీనవా సమహార లోంచెస్ తీనవా భూస్థావర కక్ష వీడే అన్న పాల పృథ్వీ కక్షటమై హెబై కక్షయే ఆనతి వినస్కరండోని ఈ కానీ కక్ష ఆనతి కానీ మీ కక్ష సమకెత్తెక్క దన కోణే అప్పి ఇతర అప్ప కక్ష సమకేట ఉడింబడం వెళ్ళలా తీయన్నే అప్పగిన అనతి బిందు అని మీక సమకేట అంశ అణుమక్కానసేలా మీ ద్రవహరహనవన ఉద్రుద్రవింగనవా ఇటు పెద్ద కుంద్రవేటింగన ఇహేమైనా అప్పుడు ద్రవీయ కక్ష అక్కడ మీకు కక్షి అంతి అంశ అణువు అని థింగ్ వయో అతర ఓణిమ కోణే తీయండి పుల అంశ దహాయ అతడి స్పా ఓణిక థింగ్ ఒకటే లాంచ్ కరద్ది ఏ లాంచ్ ప్యాడ్ కింద గమన్ కరెంట్ పులువన్ దిశావన్ సీమిత హెంపెత్తరం అండ్ బే సమాధులట దివాళ తీయనవా ఇవ్వ ఇప్పుడు గుడక్కులాట కానీ ముహూదాక్కుడింగ్ నెత్తం కాంతారెక్కుడింగ్ మనస్సు నెతి పెత్తక్కుడి ఇదిగోట గమన్ కరెంట్ పులువన్ కక్షి ఆనత్యం సీమావినవ ఇదిగోట అప్పి అండోని కక్షి ఆనతీయ అప్పటి అండ పులువన్ లిస్ట్కి నెత్తం కరాన్ని మొలిమ్మ పాలపృతి కక్ష ఎటై వీళ్ళ పాలపృతి కక్షేది తమ ఆనతీయ వినస్కరం ఇతబట్ కక్షేట వెళ్ళి ఆ ఇంజిన్ వినపెత్తగడ హరాల క్రియాత్మక లాపిట పూర్వం ఆనతి అడుగుడిగరండి ఇది ఏవాగే ఇది ఇంజిన్ దహనం దిగక్ కరణవా ఇహల కక్షేట గీ నెతత్ కుహమరి ఏ విధియట ఎండోనే కక్షేట అవసన కక్షేట ఎండ ఇంజిన్ దహనం ఎకక్ దిగక్ సమాలట తునక్కరాట పసి చంద్రిగా గలవలదానవా ఒకటికి దేవిని అధీరే అవసన అధీరే వెడ ఇవరాయి ఈడ పసి మేక ఇంధన తీరవన అంతవటికక్ ఉత్సాహకరమా వేగి అడుగుల కక్షే పులువంతరం పహాడదాండ సమారలాట మీకు పులువంగిన కక్షే వాయుగోళిట అతులైన ఇద్దరం పహాడదాండ ఇదొకటి మే దేవుని అధీర వాయుగోళిట అతుల్లో వినాశులైనవా అభ్యాకాశ సుంభంగోళిట ఎక్కుతుందినే సమారలావట ఇది వాయుగోళిట పహాడదాండ బే ఇంకా పులువంతరం పహాడదానవా ఇదొకట వాయుగోళి ప్రతిరోధి బల కింద టికెట్కి కాలే అత్తెక్క ఒక టికెట్కి పహాడ ఇల్ల వాయుగోళిట అతుల్లైనవా హెబై అప్పుడు భూస్థావర కక్ష ఎక్కడ గీవుతున్నాం పృథ్వీ కిలోమీటర్ తీసుకుందాకి ఇహల అభ్యాకాశి ఎంత కూడా నాకు వాయుగోళిట ఎతులు వెంట తరం వేగి అడుగురం అమ్మారు ఇందరు ఇతరు వెండినే ఇది ఏ విలా అడగరండి ఇది భూస్థావర కక్ష උඩින් කක්ෂයක් තියෙනවා අපි කියන ග්‍රේව් යාඩ් ඔබිට් එක නියම සුසාන භූමියක්. ඒ කියන්නේ භූස්ථාවර කක්ෂයේ තියෙන චන්ද්‍රිකා සහ රොකට් අතර වැඩ ඉවරුනාට පස්සේ යන්නේ ඉහළට, පහළට නෙමෙයි. මොකද සාමාන්‍ය භූස්ථාවර කක්ෂ වලින් ඉහළ කක්ෂාව භාවිත කරන්නේ නැහැ. ඒතර ඒක ඉස් ප්‍රදේශයක්. ඉතින් අර ග්‍රේව් යාඩ් ඔබිට් එකට ඉහළට ගිහිල්ලා ඉතින් එහෙ තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි රාමන් රොකට් එකේ සෙකන්ඩ් ස්ටේජ් එකේ ඉරණම තීරණය වෙන්නේ. පළවෙනි අදියරණ ගොඩක් කාලාට මොහොතට ආපු වැටනම්මට.
එතකොට අයියේ අපි දැන් වර්තමානයේ ගොඩක් දකිනවා මේ රොකට්ස් ලොන්ච් කරලා ඉවර වෙලා රිකවර් කරගන්න බලනවා. දැන් ස්පේස් එක්ස් එකේ ඒ වගේ ගොඩක්. ඊට අමතරව මම දන්න තරමින් ඉලෙක්ට්‍රෝන එකෙනුත් මෑතකදී එහෙම මිෂන් එකක් කරා. එතකොට එතෙන්දී ඒ ලොන්ච් කරාට පස්සේ කොහොමද ඒ වැඩ ටික වෙන්නේ? ඔබිට් ඒ වැඩ ටික කරලා ඉවරුනාට පස්සේ.
ඔව්, දැන් සාමාන්‍යයෙන් තාමත් ඔය රොකට් වලින් පහළ අරගෙන තියෙන පළවෙනි අදියර විතරයි ෆැල්කන් ස්පේස් එක් සමාගමේ ෆැල්කන් රොකට් සහ රොකට් ලැබ් සමාගමේ ඉලෙක්ට්‍රෝන රොකට් වල පළවෙනි අදියර විතරයි. මොකද පළවෙනි අදියර සාමාන්‍යයෙන් යන්නේ 60 කිලෝමීටර 8000ක් 10000ක් වගේ වේගයකට. හැබැයි දෙවෙනි අදියර තමයි යන්නේ අවසන් කක්ෂයට. ඒක පැටිකුලර 28000ක් වෙන්න පුළුවන්, 30000, 35000ක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දෙවෙනි අදියර ආපහු ගෙන්න ගන්න උත්සාහ කරන්නේ නැහැ. වායු ගොල්ට අතුල් කරලා විනාශ කරනවා. නැත්නම් අර කලින් කිව්වා වගේ ග්‍රේව් යාඩ් ඔබිට් එකට යවනවා. පළවෙනි අදියර පැටිකුලර 8000න් වගේ තමයි වෙන් වෙන්නේ. ඉතින් පැටිකුලර 8000ක් කියන එක අපිට පාලනය කරන්න පුළුවන් වේගය. ඊට පස්සේ දැන් සල්කන් එක ගත්තොත් සල්කන් එකෙන් කරන්නේ ක්‍රම කීපයක් දෙකක් තියෙනවා සාමාන්‍ය. එකක් තමයි රොකට් එකේ ගෙනියන පේලෝඩ් එකේ ස්කන්ධය ගොඩාක් අඩු නම් ටොන් කීපයක් වගේ නම් ටොන් 5ක් ටොන් 3ක් 5ක් වගේ නම් පළවෙනි අදියරට කරන්න තියෙන වැඩ ප්‍රමාණය ඇත්තටම අඩුයි. මොකද දෙවෙනි අදියරට හැකියාව තියෙනවා ලොකු වේගයක් දෙන්න. ඒක පළවෙනි අදියරට පුළුවන් සාමාන්‍ය හොඳ ඉන්ධන ප්‍රමාණයක් ඉතුරු කරගෙන ඒකේ එන්ජින් ඕෆ් කරලා දෙවෙනි අදියර වෙන් කරන්න. ඊට පස්සේ මේ ඉන්ධන භාවිත කරලා මේකට පුළුවන් ෆුල් බ්‍රේක් එකක් ගන්න. ඒ කියන්නේ ගමන් කරන පැත්තට එන්ජින් හරවලා වේගය අඩු කරන්න පටන් ගන්නවා. වේගය අඩු කරලා ආපහු ලොන්ච් පෑඩ් එකට වෙනවා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ඉතින් ගොඩක් සැහැල්ලු අභ්‍යවකාශ යානයක් ගෙනිච්චොත් විතරයි. අනිත් වෙලාවට එහෙම පළවෙනි අදියරේ ඒ තරම් ඉන්ධන ඉතුරු වෙන්නේ නැහැ. මොකද රොකට් එකේ මූලික වැඩේ අර පේලෝඩ් එක ගෙනියන එක මිසක් අදියර කොට බස්සන එක නෙමෙයි. ඒ කරන්නේ දෙවෙනි වැඩක්. සෙකන්ඩරි ඔප්ෂන් එක. ඉතින් ඉන්ධන ඉතුරු නම් විතරක් ආපහු එනවා අපේ රිටර්න් ටු ලොන්ච් සයිට් එකට කියලා RTLS එක. එහෙම නැත්තම් එහෙම ඉන්ධන ඉතුරු නැත්තම් ගමන් කරන දිශාවටම ගමන් කරලා එතකොට මුහුද පැත්තට යන්නේ. මුහුද මැද තියෙනවා අර ඩ්‍රෝන් ෂිප් එකක් කියලා, අර ෆුට්බෝල් පිට්ටනියක් විතර නැවක්. ඉතින් ඒක ඉලක්ක කරලා ඒක මතට ගොඩ බහින්න සම උත්සාහ කරන්නේ. ඉතින් ඒ ගොඩ බැසීම තුළ මුලින්ම වායු ගෝලයට ඇතුල් වෙන කලින් එකපාරක් එන්ජින් ක්‍රියාත්මක කරලා වේගය අඩු කරනවා. මොකද වායු ගෝලයට ඇතුල් උෂ්ණත් ලොකු තාපයක් හැදෙනවා. ඉතින් අර වේගය අඩු කරාම ඒ හැදෙන තාප ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. අපි උඩට කරා එන්ට්‍රි බර්න් එක කියලා. ඊට පස්සේ අන්තිමට ලෑන්ඩින් බර්න් එක කරලා වේගය බිඳුව කරලා ඩ්‍රෝන් ෂිප් එකට එහෙම නැත්නම් ආපහු ලොන්ච් පෑඩ් එක ගාව තියෙන ලෑන්ඩින් ස්ටෝන් එකට උඩ බහිනවා. ඉලෙක්ට්‍රෝන රොකට් එක උඩට ගොඩක් වෙනස්. මේක ඉන්ධන ඉවරන ගම්ම උඩට යන්නේ ආයන්ත්‍ර ඉතුරු කරන්නේ නැහැ. ගිහිල්ලා දෙවෙනි අදියර වෙන් වෙලා ගමන් කරන්න පටන් ගන්නවා. පළවෙනි අදියර ඉතින් ඉන්ධන නැහැනේ. ගමන් කරන විදියටම ගිහිල්ලා මුහුද පැත්තට ආයෙ පහළට එනවා. පහළට එද්දී වායු ගෝලයට ඇතුල් වෙද්දී ඇති වෙන තාපයෙන් රොකට් එක බේරගන්න මෙයාලා විශේෂ ගමන් මාර්ගයක් අනුගමනය කරනවා කියලා කියනවා. අපි දන්නා ඒක මෙයා පබ්ලික් කියපු දෙයක් නෙමෙයි. ඒක ඒ වගේ විස්තර කියලා කියන්නේ. ඒක කියලා තියෙන්නේ අපි විශේෂ ගමන් මාර්ගය භාවිත කරනවා කියලා විතරයි. ඉතින් ඒ ගමන් මාර්ගය ඔස්සේද්දි තාපය අවමයිලු. ඉතින් කොහොම හරි යාලම් අපි දැක්කා මේ මුල්ම රොකට් වලට සාපේක්ෂව අන්තිමට ඔය ගොඩ බාපු රොකට් වල විශේෂ තාප ආවරණයක් හයි කරනවා එන්ජින් ගාව. එතකොට තාපය තාපයට වරොත්තු දෙනවා තම. ඊට පස්සේ වායු ගෝලය පහළට ආවට පස්සේ පැරෂුට් දිගහැරනවා. මුලින් නම් යාල කරේ පැරෂුට් එකෙන් ගලින්ම සාගරයටම ගොඩ බසින්න දීලා ඊට පස්සේ වතුරෙන් ගොඩට ගන්නවා රොකට් එක. හැබැයි මුහුදු වතුර කෙනෙක් එච්චර හොඳ නැහැ කිසිම දෙයකට. ඉතින් යාලගේ අවසන් ඉලක්කය තියෙන රොකට් එක පැරෂුට් එකෙන් පහළට එද්දි අහසේදී හෙලිකොප්ටරෙන් අල්ල ගන්න එක. ඉතින් මේ මේ මාසේ 3 වෙනිදා යාලා පළවෙනි උත්සාහය ගත්තා රොකට් එක අල්ල ගන්න පැරෂුට් එකෙන්. යාලා සාර්ථකව අල්ලගත්තා. අපි අල්ලගත්තට පස්සේ පොඩි ප්‍රශ්නයක් කියලා අපෝ අතාරින මොහොතකටෙන්ද කොහොමරි එයාලා ඒක දැන් කරගෙන යනවා දිගටම ඉස්සරහට පැරෂුට් එකෙන් පහළට එද්දි හෙලිකොප්ටරෙන් අල්ලගන්න හසේදී
හරි අයියේ අද අපි කතා කරේ රොකට් සිස්ටම් එකක ෆන්ක්ෂන් එක ගැන අද අපිත් එක්ක ෆස්ට් එපිසෝඩ් එකෙන් ජොයින් වුණා ලහිරු අයියා මොරටෝ යුනිවර්සිටි එකේ ඔව් අයියේ මොකද හිතන්නේ අපේ පොඩ්කාස්ට් එක ගැන
ඔව් ඇත්තටම විමුක්ති මේක ගොඩක් හොඳ දෙයක් මොකද සාමාන්‍යයෙන් ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණික විෂය ලොකුවටම කව වෙන්නේ නැහැ කිසිම මාධ්‍යක විද්‍යුත් හරි නැත්තම් ප්‍රින්ටර් හරි ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ අභ්‍යවකාශ තාක්ෂණයේ පැත්තෙන් සමාජයට පාසල් ශිෂ්‍යයන් සහ සමාජයට දැනුම ගෙනියන්න මේ වගේ වැඩසටහනක් කරන ගැන ඇත්තටම මට සතුටුයි විශේෂයෙන්ම ඔයාලා වගේ පාසල් ශිෂ්‍යයෝ මේ වගේ දිගට මූලික වෙච්ච එක මම කියනවා ඔයාලා දිගටම මේක කරගෙන යන්න ඉස්සරහට මේක ගොඩක් දෙනෙක්ට වටින දෙයක්
ඉතින් අයියට තෑන්ක්ස් කරන්න ඕනේ අපේ ෆස්ට් එපිසෝඩ් එකෙන් මේ විදිහට අපිත් එක්ක එකතු වුණාට කතා කරන්න
තෑන්ක් යූ මාමතුරු මේකට ආරාධනා කරාට
ඔව් අයියා
Royal College Astronomical Society again ඔයාලට අරගෙන එන Stellaris Astronomy Podcast Series again අපිත් එක්ක Platinum Sponsor විදිහට එකතු වෙනවා Robialac 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 makes you want more no turning back Robialac Robialac if you want to know where the shine is at Robialac Robialac keep you coming back for more of that Robialac Robialac, you can't go wrong with Robialac.
Once you go Robialac, there's just no turning back. Premium quality, excellent coverage, and a wide range of colors. Robialac, adding color to life.
Technological partner, the Royal College Radio Club.
ඉතින් අපේ නෙක්ස්ට් එපිසෝඩ් එකත් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක www.royalcollegeastronomy.com ඔයාලට ඇක්සස් කරන්න පුළුවන් ඒකේ පොඩ්කාස්ට් එකේ නෙක්ස්ට් එපිසෝඩ්ස් රිලීස් කරනවා ඉතින් දිගටම අපිත් එක්ක ජොයින් වෙලා ඉන්න ඊට අමතරව Google Podcast, Apple Podcast, Castbox සහ Anchor FM කියන ස්ට්‍රීමින් ප්ලට්ෆෝම්ස් වලිනුත් ඔයාලට අහන්න පුළුවන්කම තියෙනවා
3 2 1 0